කතානායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2022 සැප්තැම්බර් මාස 1 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරුන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලැක්කනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත්පාලන අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්ට්මේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා පරිවාසා ළමාරක්ෂක සේවා දෙපාර්ටුමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2011 වර්ෂය තුළ අධ්‍යයන 3ක් ඇත්තේ පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පිළිබඳ මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව මෙලුම් 1-2, 2012, 2013 සහ 2014 වර්ෂවල පවත්වන ලද පළාත් සභා ඡන්ද විමසීම් පිළිබඳව මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව සහ 2015 වර්ෂයේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පිළිබඳව ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරීක්ෂණ සහ නවනිපේම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා සහ වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ගරු අමාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා වීයලේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, 2016, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ලංකා පිගන් සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
2021 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු එළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා,
2019 සහ 2020 වර්ෂය සඳහා සම්ප්‍රකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මහජන පෙස්සම් කාරක සභාව වෙත පිළිගැන්වීම ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා. ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රත්නපුර කහංගම කැටලියම්පල්ල පාර 152 ස්ථානයේ පදිංචි MDSS ආර්යවංශ මෙනවියගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නන ස්තුති.
ගරු ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාතර කඹුරු පිටිය ගතාර ප්‍රියංකා යන ලිපිනියෙහි පදිංචි චන්දිම පෙරේරා ගුණසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ අමාත්‍යාංශ ප්‍රකාශන ගරු කුසිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 27/2 පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රතන ස්වාමින්වහන්සේ විසින් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. ඒ පිළිබඳව පිළිතුරු දෙන්න මම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ අහලා තියෙනවා දැනට කාබනික ගෝවිතනේ යෙදෙන ගෝවින් ගැන මෙවර ඔබතුමන්ගේ ගත් ප්‍රතිපත්තිය කවරේද කියන එක පිළිබඳව අංක ආමප 21.746 301 ඇලිරක් 0.13 හා 2021.54 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කාබනික පොහොර පමණක් දීවගාට දෙීම සිදු වී තිබින. ඒ හේතුවෙන් අස්වැන්න අපේක්ෂිත මට්ටමට ළඟා කරගත නොහැකි වීම මත රසායනික පොහොර නැමතලා දීවගාව සඳහා යෙදීමට රජයේ විසින් තීරණය කර ඇත. එබැවින් අංක 22 ඇලිරක් 706 ඇලිරක් 514 ඇලිරක් 0.21 හා 2022.67 දින ඇති 2022-23 මහකන්නේ සඳහා වීවගා කිරීමට අවශ්‍ය රසායනික හා කාබනික පොහොර ප්‍රසම්පාදනය කිරීම මෙයින් වූ අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රසායනික පොහොර මෙන්ම කාබනික පොහොරද ගොවින් වෙත ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇත. තවද පරිසර හිතකාමී යෙදවුම් බෙදා හැරීම විධිමත් කිරීම සඳහා මහකන්නේ වීවගාවට ලබා දෙන රසායනික පොහොර ප්‍රමාණය 30%කින් අඩු කරන අතර එම 130 ප්‍රමාණය අවශ්‍ය පෝෂක ප්‍රමාණය සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් රජයේ මගින් මෙන් කරගත් ලද සහන ක්‍රමයකට ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. 2. පාරම්පරික බීජ වගා කරන්නන්ගේ රසායනික පොහොර පරිහරණය කරන අතර ඔවුන් කාබනික පොහොර පරිහරණය කරයි. ඒ පිළිබඳව ඔබතුමන් දන්නේද? ඊටගත් විසඳුම කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුර මෙරට සහතිකරණය කළද කාබනික පොහොර පරිහරණය කරන්නන් කවුරුන්දැයි තහවුරුවක් නොමැත. එසේම සහතිකරණය කළද කාබනික පොහොර නිෂ්පාදකයන් සංඛ්‍යාත්මකව ඉතා අඩු ප්‍රමාණයක් වේ. කෙසේ වෙතත් පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ පොහොර යොදා ගනිමින් පැරණි වීවගාව සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැත. රසායනික පොහොරවලට වියදම් වන මුදල යොදවා ගනිමින් පරිසර හිතකාමී පොහොර මිලදීගෙන වීවගා යෙදීමට ගොවින්ට හැකියාවක් ඇත. මීට අමතරව අපි මෙම කාබනික පොහොර වලින් සම්පූර්ණ වගා කරනවා නම් රසායනික පොහොර යොදන්නේ නැතුව වසවිස නැති වගාවක් වෙනුවෙන් වගා කරන ගොවින්ට අතිරේකව යම් සහනයක් සහනදායි වැඩපිළිවෙලක් ලබා දෙන්නත් ඒ ඇයට සුදුසු වෙළඳපොළක් ලබා දෙන්නත් අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම අංක 3ට තියෙන කාබනික ගොවිතැන පසුගිය වසර කාලය තුළ අත්අඩංගුවට බැලුව අතර ඉන් ලබාගත් ප්‍රතිඵල සාර්ථක වියද්ද අසාර්ථක වියද්ද සාර්ථක වී ඇති තැන් කවරේද අසාර්ථක වී ඇති තැන් කවරේද කියලා අහලා තියෙන්නේ. මෙරට පසුගිය වසරේ වීවගාට යොදවන ලද්දේ සහතික කරන ලද කාබනික පොහොර නොවන අතර එය පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය ලෙස සිදු කර ඇති බවත් දන්නමි. සමස්තයක් ලෙස මෙරට VSN පසුගිය 2023-21-22 මහකන්නේ 30-40 අතර ප්‍රමාණයක් අඩු ඇති බව වාර්තා වන අතර සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉතා නුදුරේදීම විධිමත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනු ඇත. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් රසායනික පොහොර සමග පරිසර හිතකාමී පොහොර යෙදීමට අදාළව පරිසර හිතකාමී පොහොර නිර්දේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සිදු කර නිකුත් කර ඇත. මේක ඇමුණුම් අංක එක විදියට දෙනවා. එබැවින් ඉදිරි මහකන්නේ සඳහාද පරිසර හිතකාමී පොහොර දීවගා කරන ගොවීන් වෙත ලබා දීම සම්පූර්ණයෙන් නතර කරන මෙති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මිලදී ගැනීම පහසු කරවීම සඳහා විධිමත් ක්‍රමයක් සකසා ඇති අතර පොහොර සපයන්නන්ට ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සැපයිය හැකි පොහොර ප්‍රමාණය හා මිල ගණන් විධිමත් ලෙස ප්‍රකාශ කිරීමට අභිලාෂයන් කැඳවීමක් සිදු කර ඇත. එමතරතුරු ගොවිජන සේවා මධ්‍යස්ථානයන් වෙත දැනුම් දෙන අතර ගොවින්ට තම ගොවිජන සේවා මධ්‍යස්ථානයන්ට පොහොර සැපීමට කැමැත්ත පළ කර ඇති බලපත්‍ර ලාභී පොහොර නිෂ්පාදන රජයේ වෙත මගින් වෙන් කරන ලද ප්‍රතිපාදනයට ගැළපෙන සේ ආයුධම් කළ හැකි අතර ඊට අමතර ප්‍රමාණයන් මිලදී ගැනීමට ගොවි මහතාගේ මිලදී ගැනීම හැකි අමත තීරණය කිරීමට ගොවි මහතාට අවස්ථාව ඇත. කෙසේ වෙතත් මේ සාර්ථකත්වය නිෂ්පාදනය සැපීම නිෂ්පාදන සපයන්ගේ ධාරිතාවය හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රමිති සනාත කිරීම මගින් රඳා පවතුනු ඇත. එමෙන්ම මෙම කාබනික පොහොර මීට අතිරේකව මම කියන්න කැමති ලබා ගන්නා ගොවින් වෙත වෙනම සහනාධාර ක්‍රමයක් ලබා දීමට රජය තීන්දුව කළා තියෙනවා. අංක 4 2021-22 වල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලබා දී ඇති මුදල කවරේද? කාබනික පොහොර නිෂ්පාදනය කළ අය ලබා දීමට ඇති මුදල කොපමණද? ඒවා වෙනුවෙන් වශයෙන් සඳහන් කරන්න කියන ප්‍රශ්නයට පිළිතුර 2021-22 මහකන්නේ සඳහා පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන් 34 දෙනෙකුට පරිසර හිතකාමී පොහොර වෙනුවෙන් රුපියල් මිලියන 66,000 848ක් බිලියන ඒ කියන්නේ 6 බිලියන 6.6යි 6.6.8ක් ලබා දී ඇති අතර ඒ අනුව 2021 විමකන්න සඳහා පරිසර විතකන් පොහොර නිෂ්පාදනය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවල අවසානයි 2022 සමාවෙන බිලියන 66ක් ගෙවල තියෙනවා පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනයට ගෙවල තියෙනවා 2022 යලකන්නේ සඳහා රුපියල් මිලියන 46,470ක් ගෙවා තියෙනවා තවත් මිලියන 9,706ක් ආසන්න වශයෙන් ගෙවීමට තියෙනවා එයයි. ග්ලයිෆොසේට් තහනම් පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? තේ සහ රබර් වගාවේ වල් මර්ධනය හා පොල් හා උක් වගාවේ හඳුනාගත් රෝග පාලනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ආනයනය කර අදාළ වැවිලි භෝග පර්යේෂණ ආයතන නිර්දේශයන්ට අනුකූල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකසන ලද මාර්ගෝපදේශකයට අනුව බෙදා හැරීමේ කටයුතු සඳහා 2018-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුමත කරන ලද ක්‍රමවේදය අනුගමනය කරමින් එම භෝග පර්යේෂණ ආයතන වෙත සපයා ගැනීම 2022-06 විශ්ව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ ලදී. තවද වී සහ අනිකුත් භෝග ශේෂ්ඨයන්ගේ වගා මර්ධනය සඳහා ගොවි සම්විධාන විශේෂයෙන් බඩිරිඟු වගාව සඳහා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ඉල්ලීම ඉදිරිපත් කරන හේයින් විධිමත් අධ්‍යයනයක් කර අදාළ නිර්දේශ රැපීමට විද්වත් කමිටුවක් පත් කරනු ලැබේ. එකී කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත. මේ තත්ත්වය පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ග්ලයිෆොසේට් තහනම් කරලා තිබුණාට ඔබතුමා දන්නවා, ඔබතුමාගේ අපේ දිස්ත්‍රික්කයේ ඕනම කඩේකින් මේ ග්ලයිෆොසේට් ගැනීමේ හැකියාව තිබෙනවා. මේවා විවිධ විදියට ගණන් වැඩි විවිධ රටවල් වලින් හොරෙන් ගෙනාපු අලෙවි කරන විවිධ සමාගම් හොරට ගෙනල්ලා මේවා අලෙවි කරනවා. එකකින් වෙලා තියෙන ප්‍රමිතියකින් තොර අධික මිලට අපේ ගොවින්ට මේ ග්ලයිෆොසේට් ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගත්තු ප්‍රතිපත්ති පසුගිය කාලය තුළ මේ විවිධ අවස්ථාවන්වලදී ග්ලයිෆොසේට් තහනම් කිරීමේ ඉඳලා මේ රසායනික පොහොර තහනම් කිරීමේ සමස්ත ප්‍රතිඵලය තමයි මේ රටේ අද මේ ඛේදවාචකය නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ. ගොවි ජනතාව පාට බැහැලා ඉල්ලුවේ දෙකයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, එකක් තමයි සහන මිල සහන ක්‍රමයකට එයට පොහොර තෙල් ටික මේ අවශ්‍ය දේවල් ලබා දෙන්න. දෙවැනි එක තමයි සාධාරණ මිලක් ලබා දෙන්න. මේ අවශ්‍ය පොහොර ටික ලබා නොදීම නිසා ගොවි ජනතාව පාට බැස්සා. ඒක අවසාන ප්‍රතිඵලය නරක තැනකින් තමයි අවසාන වුනේ. මේකට වග කියන්න ඕන බොහෝ පිරිස් අද නිහඬව ඉන්නවා. මේකට උපදෙස් දීපු අය අද කතා කරන්නේ නැහැ. මේකට විශේෂඥයෝ විවිධ කට්ටිය නිර්මාණය වුණා. වෛද්‍යවරු ඇවිල්ලා මේවට උපදෙස් ලබා දුන්නා. සමහර කට්ටිය මේවට උපදෙස් ලබා දුන්නා. අද අය විද්වතුන් කියා ගන්න කන්නේ නැහැ. අද කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් බලන්න අපි වසවිස නැති වගාවක් කතා කරනවා. දැන් මේ රටට ගෙනාපු හාල් ප්‍රමාණය මේ රටට මේ වෙනකොට මෙට්‍රික් ටොන් 106කට ආසන්න සහල් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. මේවට එතකොට මොන වසවිසද ගහලා නැත්තේ? අපේ රටේ තහනම් කරපු මොනකට පොස් ඒ අනිත් හැම රටවල් වලම ගහනවා. ග්ලයිෆොසේට් වල ඉඳලා මේ සියලු දේවල් මේ යොදලා තමයි, ඒ වගේම අපිට වඩා ප්‍රමිතියෙන් බාල පොහොර යොදලා නිෂ්පාදනය කරන සහල් අපේ රටේ ගෙනල්ලාද මිනිස්සුන්ට කන්න දෙනවා. අපි මේක ක්‍රමානුකූලව මේ தත්ත්වය සකස් කරගෙන තිබුණා. අවාසනාවට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. අද වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා, අපේ කැබිනට් මණ්ඩලය තීන්දුව කළා තිබෙනවා ගොවි ජනතාවගේ නිෂ්පාදනයේ නගා සිටීම සඳහා ගත යුතු ගත හැකි පියවරයන් වෙනුවෙන් උදව්පකාර කරන්. ඒ අනුව ඉදිරියේදී මේ විශේෂඥ කමිටුව, මේ කෘෂි ශාස්ත්‍රයේ විද්‍යාඥයින්, ඒ වගේම ගොවි සංවිධානවල ඉන්න අපේ ඒත් විශේෂඥ ඒගොල්ල තමයි අත්දැකීම් තියෙන්නේ. ඒ සියලු දෙනාගේ අත්දැකීම් අරගෙන තමයි අපි ඉදිරියේදී කෘෂිකර්ම වැඩපිළිවෙල දියත් කරන්නේ. එක්කෙනෙකුට දෙන්නේ කුටුමනා ආකාරයෙන් නෙමෙයි, එහෙම ක්‍රියාත්මක කළා මේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්න අපි කටයුතු කරනවායි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරයා. එස්පී දිසානායකතුමා,
වචනය කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් කියන්නේ ගයිප්‍රොසෙත් ප්‍රමිතිගත පරිසරයට හා මහ පොළොවට ඉතාම අඩු හානියක් දෙන බෙහෙත් වර්ගයක් කියලා. මේක නැති වෙච්ච එක නිසා අද 101% තිබ්බ දළදේශීය නිෂ්පාදනයේ තේ නිෂ්පාදනය අද 0.6ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තේ ඉතිහාසය වැඩිම මිලක් තේ වලට ලැබෙන වෙලාව මේ. ලැබෙන වෙලාව. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ කෘෂිකර්ම ඇමතුමා කියන කාරණේ හරිය අපි මේකෙන් හොත්තට බැටකාපියු නුවරෙල් ගියා. හරි.
බොහොම සිතී කර්ම ඇමතුමනි, ගරු සභානායකතුමා. ගරු ඇමතුමාගේ එකඟතාවයද? කෙටියෙන් අහන ගරු ඇමතුමා.
ඒක තමයි කෙටියෙන් අහනකොට ඔබතුමා මගින් අතර කරනවා. ඒතකොට ඒක සමහර බලාගින්න කට්ටියට ඒක නිකන් හරුපයක් වෙනවා.
නෑ, වටේ යන්න නැතුව කෙලින් කිව්වම හරි.
ඔබතුමා ඉතා සාධාරණ ලෙස පෞගිය කාලේ තිබුච්ච වැරදි පිළිබඳව කතා කරා. ඒකට අපි ඔබතුමාට ගරු කරනවා. දැන් අර පොහොර නැවක ප්‍රශ්න පිළිබඳව ඔබතුමා තතරමං වෙලා ඉන්නේ. දැන් ඉතිහාසයට ගත්තොත් එහෙම ඉරාන නැවකට ඩොලර් මිලියන 35ක් මුහුදෙදි තෙල් නැවකට ගෙවපු ඉතිහාසයක් තියෙන ඇමතිවරු. ඒක නැති වුණා. ඒ වගේ දැන් සල්ලි ගෙවලා තියෙනවා පොර නැවට. දැන් ඔබතුමා කියනවා ගෙව්වේ කොහමද ආයේ ලැබෙයිද නැද්ද කියන අවිනිශ්චිතතාවය තියෙනවා. හැබැයි ඒක බැහැර කරන්න බෑ. ඒ සම්බන්ධව කටයුතු කරපු උද්දෝල ඉන්න කරමුත්වා. දැන් ඔබතුමා කිව්වා වගේ වැරදි නිවැරදි වෙන්න ඕනේ. ඒ වැරද්ද නිවැරදි කිරීම සඳහා ඉතිහාසයේත් ඩොලර් නැව් තෙල් වලට ගෙවලා ඒව අස්ථානගත වෙලා ඒ දේශපාලන ඉතිහාසය ගැන කියන මේ ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා ඔබතුමා දක්ෂයෙක් හැටියට මම අහනවා මේ විෂය පිළිබඳව දැන් අලුත් පරාසයෙන් දකින නිසා මේ අර පොහොර නැවට ගෙවලා ඒ නැවේ සල්ලි අය කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් රටේ ජනතාව වෙනුවෙන් නිර්මාණය කරලා තියෙනවද ගරු ඇමතිතුමා?
මම සිතේ ඔබතුමාට.
කතානායකතුමනි, මේ චීන පොහොර නැව සම්බන්ධව වෙනම අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය සාකච්ඡා කරගෙන යනවා. ඒ නැව වෙනුවෙන් මගෙත් පළවෙනි උත්සාහය මම කිව්වේ පුළුවන් නම් අපිට මේ මුදල නැවත ලබා ගන්න කියන එක මිලියන් ඩොලර් මිලියන් 7.6.9 වගේ මුදලක් තියෙනවා. බැරි වුණොත් අපි උත්සාහ දරුවා ඒ වෙනුවට රසායනික පොහොර ගන්න කියන උත්සාහය දරුවා. දෙකම අසාර්ථක වෙලා තියෙනවා. දැනට මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව යම් නීතිපතිවරයාගේ උපදෙස් ලැබිලා තියෙනවා. නුදුරේදීම ක්‍රියාමාර්ගයක් ගන්න එකට මේ මගේ මැදිහත් වීමක් නෙමෙයි. අපි ඒ සම්බන්ධව විශේෂඥ කමිටුවක් පත් කරලා තිබෙනවා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.
හරි, බොහොම සිත කරු ඇමතුමනේ. එහේ සම්බන්ධිතා මොකද්ද ඔබතුමා?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු කැබිනට් ඇමතිතුමා මේ කියන කතාව මං හිතන්නේ මේ රටට වළංගු වෙන්නේ නැහැ. මගේ මැදිහත් වීමක් නැහැ කියලා ඔබතුමාට කියන්න බෑ. ඔබතුමා හොඳටම දන්නවා සසින්ද රාජපක්ෂ මහත්තයා තමයි එකට වග කියුත්තා. එතුමා රාජපක්ෂවරයෙක්ින්ද ඔබතුමාට ලිස්සල යන්න බෑ. මොකද මේ පෝරණව හරහා මේ රටේ මිනිස්සු කන්න බොන නැතු ඉන්න වෙලාවේ මේකට වැරදිකරුව මේ පාර්ලිමේන්තුවේ ඉඳෙද්දි පාර්ලිමේන්තුවේ ඇතුලේ පේන්න ඉඳෙද්දි වැරදිකරුව ඇයි ඒ වෙනුවෙන් ඔබතුමාට ක්‍රියාත්මක වෙන්නේ නැති? අර නිමල් සිරිපාල මහත්තයාගේ කමිටිය දාලා දවස් 10න් උත්තර හොයන්න පුළුවන් නම් මේක වැරදිකාරය හොයා ගන්න පුළුවන්.
බොහොම සිතේ ඔබතුමාට.
ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමානි, ඔබතුමාගේ මතය වෙන්නේ නැති එක මට මෙතන ඉඳන් ඒක කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණයක් තියෙනවා. අපි අවශ්‍ය තොරතුරක් තිබුණොත් අපි ඔබතුමාලාට ඉදිරිපත් කරන්නම්. කොහොමද වෙලා තියෙන්නේ? මොන හරි තත්ත්වයක් තියෙනවද කියන එක.
බොහොම සිතේ කරුණා. ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ යම් සාකච්ඡාවකට භාජනය වෙච්ච දේ අද මාධ්‍යවලුත් දැක්කුවා. විශේෂම මේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා දුන්න ආහාර තුගයක් සම්බන්ධයෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් විතරක් නෙවෙයි අපි පාසල් යන කාලේ PL 480 ගිවිසුම යටතේත් ඇමරිකාවෙන් ලැබුණු පිටිවලින් ඇදී හැස බිස්කට් හදලා දුන්නා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල් තම තමන්ගේ ප්‍රතිපත්තියින් එක්ක ඒ රටවල් වලට ආධාර උපකාර කරනවා. එතකොට මෙතෙන්දි සිද්ධ වුණේ විශේෂයෙන්ම මේ බහුගිය කාල සීමාව තුළ රටේ ඇති වූ වාතාවරණයත් එක්ක අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනය වෛද්‍ය විශේෂඥවරු මේ ළමා මන්ද පෝෂණය ගැන කතා කරනවා. දරුවෝ පාසල් වලට එනකොට හරියට පෝෂණයක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. දැන් බුදුන් වහන්සේත් කිව්වේ ධර්ම දේශනා කරන්න කලින් ආහාර වේල දීලා ඉන්නයි කියලා හිතා. ඒක නිසා මම කල්පනා කළා මේ අමාත්‍යංශය බාරගෙන තාම මාස දෙකකට වඩා නැහැ. මම කල්පනා කළා බාරගත්ත දවසේ ඉඳලා මේ කොහොමද දිව ආහාර වේලක් දරුවන්ට දෙන්නේ කියලා. දැන් මේ වෙනකොට 111,000 දරුවන්ට ප්‍රාථමිකංශ විතරක් ඉන්නවා 16,40,000. හැබැයි 111කට තෝරාගත්ත ප්‍රදේශවල ඒ අවශ්‍ය දරුවන්ට පෝෂණය ලබා දීමේ වැඩසටහනක් තියෙනවා. හැබැයි ඒක ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා මම ඇමරිකා එක්සත් ජනපදය තානාපතිතුමිය එක්ක, ඊළඟට සේව් ද චිල්ඩ්‍රන් සංවිධානයත් එක්ක, ඊළඟට වෙනත් යුනිසෙෆ් සංවිධානය, වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් එකේ මෙහි නියෝජිතයෝ, මේ හැමෝ එක්කම පසුගිය මාස දෙක තුන මම කතා කළා. ඒ කතා කළේ අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අපි හැමෝම දන්නවා, පාර්ලිමේන්තු ඉන්න අය හැටියට රටේ ජනතාව දන්නවා. ඒතර අපිට යම් ආකාරයක ආධාරයක් ලැබෙනවා නම් ඒක ලබා ගැනීමයි අපේ යුතුකම. ඒක කරගෙන මේ පෝෂණ තත්ත්වය දරුවන්ගේ නගා සිටවන්න කටයුතු කරන එක. ඉතින් ඒක නිසා තමයි ඒ USAID, ඒ කියන්නේ US Agricultural Department, ඒකෙන් තමයි මේ ටොන් 3000ක් සැමන්, කෑන් සහ කහ පරිප්පු මේක ලබා දුන්නේ. මේක නිකන් ලබා දුන්න නෙමෙයි, මේක සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය තමයි සුපරීක්ෂණය කරන්නේ. මේකට වෙන්නම කණ්ඩායම යොදවලා ඒ පාසල්වල ඒවා උයල පිහල දරුවන්ට ලබා දෙමින් නිශ්චිත වැඩපිළිවෙලක මේක යනවා. ඒක බාර ගන්න තමයි මම ගියේ. මම ඒක මම යනකොට ඉතින් මේ මම ඉතින් මෙහෙ මේ මේ මේක ඇඳට ගරු නියෝජ්‍ය කතන්දේ 85 ඉඳලා මම ඇඳේ කළු සූට් එක තමයි. මම කළු සූට් ඇඳලා මේ උසාවිය ගිහිල්ලා විත්තිකරුවන් වෙනින් පෙනී ඉන්නකොට සමහරු විත්ති කූඩුවේ හිටියා. ඒ විත්ති කූඩුවල ඉන්න ඇට අමතකයි. අපි සූට් ඇඳපු මිනිස්සුයි කියලා එදා ඉඳලා. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මේක මේ අවඥාවට අපහාසයට ලක් කරගෙන තමන්ගේ කොහෙදෝ තියෙන මතයක් එක්ක මේ ගලපන්න යනවා. මම හිඟා කාලා හරි ළමයින්ට ආහාර වේලක් දෙන්න පුළුවන් නෑ, ඒක දෙනවයි කියන එක මම මේ රටේ ජනතාවට කියනවා නිකන් පම්පෝරි ගහන්න නැතුව. මෙතන මේව තමයි මාධ්‍යවල උලුප්පල පෙන්වන්න යන්නේ. ඒ මාධ්‍ය කියපු මාධ්‍යවේදියාත් මේ පෞද්ගලික කාලේ අපේ ගෙදරට ආවා. එතුමාගේ වාහනේ හරව ගන්න බැරි වුණා අපේ මිදුලේ. මම මේ බැංකු විද්‍යාති ණයක් කරන් හදපු ගෙදර අපි ඉන්නේ. හැබැයි සමහරුන්ට ගෙවල් හැදුවයි කියලා වත්කම් ප්‍රකාශ කරලා වැරදියටයි කියලා උසාවි නඩු තියෙනවා. ඉතින් ඒ වගේම මගෙන් අහගන්න යන්න එපා. මම කැමති නැහැ නීතිඥයෙක් හැටියට උසාවියේ තියෙන නීති කෘත්‍යයක් ගැන වෙන කොහෙර තැනක කතා කරා. ඉතින් පරිස්සමෙන් කතා කරන්න ඕනේ. ඉතින් සූට් ඇන් දෙක අලුතෙන් හදපු එකක් නෙවෙයි. 85 ඇන්ද ඊට කලිනුත් මං ඇද්දා. ඊට කලින් හිටියේ බැංකුවේ. අපි මේ හිඟා කන්න ගියේ නැහැ කොහෙන්වත්. මේ ඇමතිකම අද නැතුව හෙට නැති වුණත් මම යන්නේ උසාවියට. මම යන්නේ උසාවියට. හැබැයි ඔය කීනාට යන්න තැනක් නැහැ. ඔබතුමාලා දන්නවා. නෑ, ඔබතුමාලගේ ප්‍රශ්නයක් නෙවෙයි.
මම මේ පැහැදිලි කළේ චමිදවන්ත මොකද්ද ඔබතුමාගේ රීති ප්‍රශ්නයක්ද?
ඕනේ නෑ. ඕක මේ මේක අදාළ නෑ. ඔබතුමල්ලට
ගරු මන්ත්‍රී ප්‍රකාශය කරන්න.
ඔබතුමල්ලට ගරු මන්ත්‍රීතුමා මේක අදාළ නෑ. මම මේ පැහැදිලි කළේ ආහාර ලබා ගැනීම සඳහා ලෝක ආහාර සංවිධානය. ඊළඟට බටහිර රටවල් වල තානාපති කාර්යාලය. පිස්සුනේ. පෙට්‍රල් නැවක් නැතුනේ දහම් මෙවලසේනම. පිස්සුනේ. මම හිටියෙත් නෑ. මම පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ. දහම් විමලසේන කවුද කියලා ඔබතුමා දන්නෙත් නෑ. දහම් විමලසේන කියන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ කාලේ හිටපු, දීර්ඝ කාලයක් හිටපු සභාපතිවරයා. එතුමාගේ කාලේ තමයි නැවක් නැති වුණේ. ඒක මම ගොඩක් ඉන්න මේ
බාධා කරන්න එපා ගරු ඇමතිතුමාගේ ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න.
මම මේ පැහැදිලි කරලා දුන්නේ වෙන කතාවක්. කරුණාකරලා වාඩි වෙන්න. ගොඩක් ඉන්න මේක
ගරු මන්ත්‍රීතුමාලා ගරු අමාත්‍යතුමාට ඉඩ දෙන්න.
ගරු නියෝජ්‍ය
බාධා කරන්න එපා.
එතකොට මේ විවිධ ගොඩක් මේක අහගෙන ඉන්නකෝ.
මුදුබර් මන්ත්‍රීතුමා බාධා කරන්න එපා ගරු අමාත්‍යතුමාට.
මේක අහගන්න. මම පැහැදිලි කරලා දුන්නේ ගොඩක් ඉන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. මම පැහැදිලි කළ දුන්නේ ආහාර වැඩසටහන් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. ඒක නැතුව අපේ පෞද්ගලිකව ගිහිල්ලා ගන්න දෙයක් නෙවෙයි. ඒක නිල වශයෙන් දැන් චීනෙන් සහල්ටොන් 10,000ක් දුන්නා. ඒ 10,000 පළවෙනි තෝගේ මම හිතියේ නැහැ. බන්දුල ගුණදන මැතිතුමා ගිහිල්ලා බාරගත්තා. ඉතින් ඒක දෙන වරද මොකද්ද? ඊළඟට මම පැහැදිලිව කියන්න ඕනේ දැන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක් ඊයේ ප්‍රකාශයට පත් කළා. ක්ෂණික ආධාරයක් හට දෙන්න. ඇයි එහෙම කළේ? මොකද අපේ රටේ මේ අයවැය එක්ක ඒ මේක තියෙන අමාරුකම පෙන්වලා තියෙනවා. ඒක පියව ගන්න ආකාරය පෙන්වලා තියෙනවා. ඒතර ඒකට යම් සහයෝගයක් මේ දෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුව මීට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400ක් ඊළඟ අවුරුදු 4ට වෙන් කරලා දීලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට IMF එක. දැන් මේ පිළිබඳව ඊයේ ප්‍රවෘත්තිවල සඳහන් කළා අද දවස තුලදී යම් ආකාරයක එකඟතාවයකට එන්න හැකියාව තියෙනවායි කියලා. ඒතර අන්න එවැනි අවස්ථාවක මේ රට ආර්ථිකයේ මේ මට්ටමට වැටෙන්න යම් යම් හේතු තියෙනවා ඉතිහාසය තුල. ඒවා හැමෝම කතා කරන මේ අයවැය කතා කළා. දැන් 2000 අවුරුද්දේ කරු නියෝජ්‍ය කතානායකතුමනේ අයවැය ඍණාගයක් ගත්ත. අයවැය නෙවෙයි රටේ ආර්ථිකයේ ඍණ. නේද බඳුන ඇමතුමා? 1.5 ඍණ. මේ වගේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන වෙලාවක නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ ආර්ථිකයේ වෙච්ච කලමනාකරණයේ ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේ අපි උත්සාහ කරන්න ඕනේ දෙන ආධාරයක් ලබාගෙන මේ තීන තත්වෙන් ගොඩ ගිහිල්ලා රටේ ජනතාව කැමති කෙනෙක් තෝරාපත් කරගන්නේ කවුද හරියයි කියලා හිතා. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියනවා අවඥාවට ලක් කිරීම නෙවෙයි කරන්න තියෙන්නේ. අපි මේ තත්වෙන් රට ගොඩනගන්න රටේ ජනතාවට ඕනේ කරන්නේ මූලික අවශ්‍යතාවෙන් පිරිමහ ගන්න. ඒකට අධ්‍යාපන පැත්තේ දරුවන්ට යම් සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ලබා දීම සඳහා මම ඕනම කැපකිරීමක් කළ සූදානම්. ඒ අධ්‍යාපනය ගැන දැන් පහුගිය කාලේ කිව්වා අධ්‍යාපන ඇමතිවරයෙක් මොකටද පාසල් වහලා තියන්න කියලා. දැන් පාසල් ඇරලා තිනවා. දැන් ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් කාලෙන් කාලේ මේව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේවා අවඥාවට ලක් කරන්න එපා. අපි පුළුවන් තරම් ආධාරගෙන පුළුවන් නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් පුළුවන් තානාපති කාර්යාල විදේශ සංවිධාන වලට ගිහිල්ලා කතා කරලා මේ වෙලාවේ උදව් කරන්න නෑ. මොකද අපි අයින් වෙනව නම් බාර ගන්න එතුමල්ලනේ. ඉතින් එතුමලටත් මේක බාර නම් කරන්න එපා. ඒක නිසා මම ඒ ගැන සඳහන් කරමින් මේ පැහැදිලි කිරීම ගන්නවා.
බෞමිසිත කරව මාත්තුමනි ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 විසර්ජන සංශෝධන 50 කැටුම් පත විවාදයේ කල්දබුණු ලැබුණු ප්‍රශ්නය. ගරු රත්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
Thank you. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ මහා බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආව දේශනයක් කරන්න ඔබතුමත් ඒ වෙලාවේ හිටියා. එතුමාගේ කතාවේ කිව්වා එතුමා වැඩ බාර ගන්නකොට මහා බැංකුවේ තිබුණේ ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. 20 බිලියන් ඩොලර්ස්. මම ඒ වෙලාවේ එතුමාගේ ප්‍රශ්නයක් ඇහුවා 20 මිලියන් ඩොලර්ස් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. වන් ඩේ. කොටිම රට බංකොලොත්. මං ඇහුවා අධිපතිතුමා හරි ඊට කලින් හිටපු අය හරි පාර්ලිමේන්තුවට මේ තත්ත්වය දැනුවද කියලා. බන්දු ලැබතුමා. මොකද මුදල් බලය තියෙන්නේ අපිට. මොකද අපි රට බාර දෙනකොට මිලියන 7800ක් එක රට බාර දුන්නා. 7800 බිලියන් ඩොලර්ස්. ඒතර මේක විශ්වයට බැස්සහම ඉතාම බයනක තත්වයක්. නියෝජ්‍ය කතානායකතුමිය ඔබතුමා පිළිගන්නේ නැද්ද පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න තිබ්බා කියලා? මුදල් බලය තියෙන්නේ අපිට. නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවටවත් කිසි කෙනෙකුටවත් දැනුම් දීලා නැහැ. මම මේ ප්‍රශ්නේ අහුවාම එතුමා නුරුස්සන ගතියක් පෙන්නුවා. මං ඇව්වේ එතුමා හරියට කලින් හිටපු අය. මොකද අවුරුදු දෙකහ බාරකේ අපි බාර දුන්න මිලියන 7800 ගාන 20කට බැස්සුවාම බයනක තත්ත්වයක්ද බඳු ලැබෙච්චා. අපිට මේක දැනගන්න අයිතියක් නැද්ද පාර්ලිමේන්තුවට? පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා. බඳු ලැබෙච්චා කියනවා අයිතියක් තියෙනවා. ඉතින් මම ඒකයි ඇව්වේ. Why didn't you inform parliament? උත්තරයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හිතුවා මම මේ දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා. මගේ ප්‍රශ්නෙට හරියට උත්තරයක් දෙන්නත් බැරුණා අධිපතිට. ඔව් උත්තර දුන්නේ. ඉතින් මම කියන්නේ මහා බැංකුවයි මුල් මණ්ඩලයයි විශාල වැරද්දක් කළා කියලා. They should have informed the parliament. මිලියන 7800ක් දීලා යහපාලන ආණ්ඩුවෙන් ඒක 20ට බැස්සුවාම ආණ්ඩුවට අඩතුරු හැකියාවක් කෙරුවේ නැද්ද? මං අදත් අහනවා ආණ්ඩුව වෙනුවෙන් කවුරු හරි උත්තර දෙන්න එතුමාගෙන් අහලා ඇයි පාර්ලිමේන්තුව දැනුවත් කෙරුවේ නැත්තේ කියලා. ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් රට බංකුවක් කියලා කිව්වේ නැහැ. මහා බැංකුව කිව්වෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති උරයින් පස්සේ තමයි ටීවී එකේ කියලා ප්‍රකාශයක් කෙරුවේ රට බංකුවක් කියලා. එතකොටයි අපි දැනගත්තේ. ඉතින් මම මේ අවස්ථාවේ කියනවා මහා බැංකුවේ අධිප සියලු දෙනාම වගකීමෙන්තරව කටයුතු කරලා තියෙනවා. වගකීමෙන්තරව. දැන් බලන්න යුද්ධ කාලෙත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුද්දකට ආවා ඇමරිකන් ඩොලර් මිලියන 7000ක් 8000ක් ශ්‍රමිකයන්ගෙන් යුද්ධ කාලෙත් ආවා. අද ඒක 1.5ට බහැලා. ඇයි? ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විදේශ ආයෝජන ගන්න කලින් අපේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගන්න බැරි. ඇයි? විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැහැ. ඉතින් මම ආණ්ඩුවට කියනවා මේ ශ්‍රමිකයන්ගේ සල්ලි ටික ගෙන්න ගත්තොත් අපිට මාසෙ වියදම් බැරි ලබා ගන්න පුළුවන්. මොකද ඒ කාලේ මාසෙකට ඩොලර් මිලියන 500ක් 600ක් ආවා. ඉතින් ඒ ටික ලබා ගන්න බැරි. ඒ වගේම දැන් මේ අයවැය කතාවේදී අපේ අයත් කියනවා මේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්තිය කියලා. අපේ අයත් කියනවා. හැබැයි ප්‍රතිවිව ගත කරන්නේ අපේ ප්‍රතිපත්තිය කියලාත් කියනවා. හැබැයි මම ඔබතුමාට මතක් කරන්න කැමතියි යහපාලන ආණ්ඩුව කාලේ අවුරුදු 4 වාරේ එකම ආයතනයක්ව ප්‍රතිවිව ගත කරන්න කෙරුවේ. විශක්ය කෙරුවේ එක බාහතරයක්. ඉතින් කොහොමද මේ කියන්නේ අපේ ප්‍රතිපත්තිය කියලා? මම දැන් කොහෙන් ලබා ගත්තොරුද කියලා. ඊට කලින් පොදු පෙරේණු අවුරුදු 15ක් ඉස්සර රට පාලනය කෙරුවා. වතු සභාවකට දුන්නේ චණ්ඩිකා බැදිටිය. අපි නෙවෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් ආයතන 52ක්. ආයතන 52ක් ප්‍රතිගත කරන්නේ කරන්න දාලා තියෙනවා. මේ කරන්න පුළුවන් ආයතන 52ක්. මේකේ සේවකයෝ ලක්ෂයක් විතර වැඩ කරනවා. එයාගේ දරුවගේක ලක්ෂ 20ක් 25ක් වෙනවා. එතකොට මේ රීස්ට්‍රක්චර් කරනවා කියලා ප්‍රතිගත කරනවා කියලා බෙව්වා. පෞද්ගලිකත්වයට ලබා දෙන එකට අපි විරුද්ධයි. අපි කියන්නේ රාජ්‍ය යන්ත්‍රණය තුළම ක්‍රමවේදයක් හදාගන්න. දැල් එකෝ එක තියෙනවා. ඒ වගේම ටෙලිකොම් එක තියෙනවා. අන්නේ මොඩල්ස් අනුව අවශ්‍ය පීවරකට සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන. අපි සූදානම් නැහැ මේ රීස්ට්‍රක්චරින් කරනවා කියලා ප්‍රතිවිගත කරනවා කියලා සේවක එළියෙන් දානවට. අපි ඒකට තදින්ම විරුද්ධයි. අපි කියනවා සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕනේ කියලා. මම බන්දුල මැතිතුමාගෙන් අහනවා 52ක් කරන්න පුළුවන්ද මැතිතුමා? ප්‍රතිවිගත කිරීම ආයතන 52ක් කරන්න පුළුවන්ද? හොඳ බලමුකෝ. එතකොට මේ ආයවැය දිහා බැලුවාම අද රටේ ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඩොලර්ස්. ඩොලර් ගෙන්නන්නේ එකම යෝජනාවක් තියෙනවද? එක වචනයක්වත් නැහැ. වචන මේ අය බෑනේ කියවල බලන්නකෝ. ඩොලර්ස් ගෙන්නන අය බෑක් දෙවුනට අද ඩොලර්ස් තමයි ප්‍රධාන අවශ්‍යතාවය. නමුත් ඩොලර් ගෙන්නන කිසිම බඩ පිළිවෙලක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් IMF එකෙන් $3 billion හම්බ වෙනවා කියනවා. $3 billion. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි අපි 2025 වෙනකම් අවුරුද්දකට ආව වශයෙන් ඊට වැඩි වෙයි. ආව වශයෙන් $12 billion උඩ අවුරුද්දකට $12 billion උඩ. ඒකේ භාගයක් අපේ අත්‍යවශ්‍ය පාලන වලට, ඉතුරු භාගෙ ණයගේ වලට. $12 billion 2025 වෙනකම් අවුරුද්දකට උඩ. එතකොට දැන් 3 බිලියන් ඩොලර් සම්බුණයි කියලා අපේ ප්‍රශ්නට උත්තරයක් තියෙනවද? බිලියන 12ක් අවුරුද්දකට වඩ භාගයක් ණය ගෙවන්න, භාගයක් රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇමරිකාවෙන් බිලියන 3ක් හම්බුණා කියලා ප්‍රශ්න විසඳෙනවද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? ඒ නිසා අපි වෙන මාර්ගයක් හොයන්න ඕන. එතකොට මම ආණ්ඩුවට කියන්න කැමති, මේ ආණ්ඩුව පොරොන්දු වෙච්ච දේශපාලන ප්‍රතිසංස්කරණයි ආර්ථික ප්‍රතිසංස්කරණය තාම කළලා නැහැ. මේ අරගලයේ උච්ච අවස්ථාවේදී විදේශ තානාපතිවරු කතාබහකටවත් හම්බුණා, අපිත් හම්බුණා. මට මතකයි ඇමරිකන් තානාපතිවරිය කතානායකතුමා හම්බ වෙලා ට්විටර් පණිවිඩයක් දැම්මා. ඒකේ මොකද්ද කිව්වේ? මිනිස්සු ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ පොලිටිකල් රිෆෝම්ස් ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන්න ඕන. දැන් දේශපාලන ප්‍රතිසංස්කරණ කළා තියෙනවද? දානමිති ව්‍යවස්ථා සංශෝධනය ගේනවද? අරගලයේ කාලේ කිව්වේ භාස 6කට අන්තර්කාලීන ආණ්ඩුවක් තමයි මහානායමියවරු ආගමික නායකයන් වියතුන් අපිත් කිව්වේ. නමුත් දැන් එහෙම දෙයක් නැහැ. දේශපාලන ප්‍රතිසංස්කරණ සියල්ල මමතක කරලා ආර්ථික ප්‍රතිසංස්කරණ තාම පටන් ගන්න යනවා කියන පරිවිඩේ තමයි තියෙන්නේ. ඉතින් අපේ දේශපාලන ස්ථාවරභාවය තියෙන්න ඕන. දැන් ඊයේ ජීල් පිරිසපත්තුමාම කිව්වා ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබ්බට එළිය මතේ වෙනස් කියලා. නැත්නම් ඔබතුමාලා අලුත් ජනාධිපතිවරේ පත් කෙරුවා. මම කියන්න ඕනේ මේ රටේ පාලකයෝ ගරු නියෝජ්‍ය කතානායකද මේ සංගීත පුටු තරග වලින් නායකවත් කරන්න බෑ. මියුසිකල් චෙයර්ස් මේ සංගීත පුටු තරග යන්නේ තියෙන්නේ රට බංකලොත් කරපු අයම ඒගොල්ලගේ පූල් එකේ කවුරු හරි පත් කරගන්න. නමුත් එළිය තියෙන්නේ වෙන මතයක්. දැන් ඔබතුමාලා හිතයි සමහර විට අලුත් ජනාධිපතිවරේ පත් වුණාම මේ මතය වෙනස් වෙයි කියලා. මම ඔබතුමාලාට කියන්න කැමති අපේ ගරු ජනාධිපතිතුමාගේ මාමණ්ඩියේගේ පත්තරේ ටයිම්ස් එකේ ගීරිදා තිබ්බා. මම එකක් කියන්න මේ ටයිම්ස් ඩේලි මීඩිය සර්විස් හරිම ඇකියුරේට්. මම මේවා කියවන්න මට කැත්තේ අපේ රජයේ කාලේ පළාත් පාලන මැතිවරණයේ තියෙනකොට. ඒගොල්ලෝ තිතට කිව්වා යහපාලන ආණ්ඩුව පරාදයි කියලා. ඒ පළාත් පාලන මැතිවරණයේ. එතකොට ඉරිදා තියෙනවා. Do you think that President Ranil Wickremesinghe has done a commendable job? සියයට රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා පිළිගත හැකි වැඩ කොටසක් කරලා තියනවද කියලා අහනවා. 180ක් කියනවා නෝකේ. 80ක් මේ මිනිස්සු කියන්නේ, මම කියන්නේ මේ සමීක්ෂණය අරුව. ඉතින් මම විශ්වාස කරනවා අපේ රට ඉදිරියට යන්න නම් ජනමතයක් විමසන්න ඕන. මොකක් හරි මැතිවරණයක. මොකද අලුත් පාලනයක් ආවම ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ආණ්ඩුවට අවුරුද්දක් එකමාරක් දෙනවා මේ ප්‍රශ්න විසඳන්න. තානාපතිතුමා අපිට කියලා තියෙනවා a new government we will give 1 to 1.5 years to solve these problems කියලා. ඒ වගේම ජාත්‍යන්තර අලුත් ආණ්ඩුවකට උදව් කරන්න කැමති. Even the international community likes to support a new government. මොකද රට බංකුවත් කරමු ආණ්ඩුවකට ආධාර කරයිද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? මේක තේරෙන්නේ නැහැ. තමුන්නාසලට කොච්චර කිව්වද? තමුන්නාසලට රට බංකුවත් කෙරුවා. සභාගමක් පාලනය කරනකොට සභාගම බංගලොත් තුනම බැංකුවට ගිහිල්ලා ණයල්ලුවම දෙනවද? දෙන්නේ නැහැ. මම මේක කීප සැරයක් කියලා තියෙනවා. නමුත් අපේ අවසනාවට මේ ඇයට මේක තේරෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා රටේ ස්ථාවරභාවය තියෙන්න ඕන. අද ස්ථාවරභාවය රටේ තියෙනවද? අද මිල පාලනයක් තියෙනවද? ඔක්කොම out of control. අපේ ගම්වල දුප්පත් ජනතාව අද මිල පාලනයක් නැතුව හිතේ ගණන් ණය කරනවානේ. මිල පාලනයෙන් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ පාලනයක් තියෙනවද කියලා පෙන්වන්න පුළුවන්. මම මේක කීපතරක් කලින් කියලා තියෙනවා. අපි 70 ගණන්වල උසාවිය යන කාලේ බාඩවර උසාවියේ සඳුදා දවස වෙන් කරලා තිබ්බ ප්‍රයිස් කන්ට්‍රෝල් ඩේ කියලා. ප්‍රයිස් කන්ට්‍රෝල් ඩේ එදාට මහනුවර නගරේ ඉන්න වැඩිමිලට අය කරන අය 40ක් පඩක් උසාවියට ගේනවා. ප්‍රයිස් කන්ට්‍රෝල් ඩේ දවස තිබ්බා. අද එහෙම දෙයක් නැහැ. අද එහෙම දෙයක් නැහැ. හිතර ගණන්.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට.
සාමාන්‍ය ජනතාව දකින දුක. අද ආණ්ඩුව උදම්මන්නේ අරගලේ ඉවරයි කියලා. නමුත් අරගලේ ඇති උනේ බඩගින්න නිසා. අසහනය නිසා. ඒ බඩගින්න ඒ අසහනය තාම තියෙනවා කරු යුද්ධ කතාවකට උඩ. ඊයේ බාබගේ ප්‍රධානියා කිව්වා මේ තියෙන ප්‍රශ්න වලට ඉක්මන් විසඳුමක් දුන්නේ නැත්නම් අපේ රට ලේ වැගිරීමකින් තමයි අවසන් වෙන්නේ කියලා. හිටියද ඉතින්? එතුමා කිව්වා ප්‍රතිලාභ නැති ආයෝජන. එතුමා සංසන්දනය කරන මහවැලි ව්‍යාපාරයට ආයෝජනය කෙරුවට විදුලියාව කුඹුරු අක්කර ලක්ෂ 10ක් විතර අස්වැද්දුවා. ප්‍රතිලාභ තිබ්බා. නමුත් පසුගිය ගිය කාලේ ආයෝජන හම්බන්තොට වරාය ගුවන්තොට පොළ කොළඹ තියෙන කුළුණ ප්‍රතිලාභයක්ද? ඉතින් එතුමා නොකිය කිව්වා ප්‍රතිලාභ නැති ආයෝජන වලට මුදල් වියදම් කළා තමයි අපි මේ තත්ත්වයට පත් වුණේ කියලා. අනිත් එක මහා බැංකුව මං කලින් කිව්වා එංගලන්තයේ මහා බැංකුවේ අධිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා එංගලන්තේ. ඒ අය තමයි මේ විශේෂයෙන්ම එංගලන්තේ පවුන්ඩ් එකයි ඩොලර් එකයි පාලනය කරන්නේ. මහා බැංකුවේ අධිපතිතුමා කියනවා එංගලන්තේ අපිට අයිතිය තියෙනවා රජය වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රටේ විදේශ විනිමයයි රටේ සම්පත් විනාශ වෙනවා නම් අපිට අයිතිය තියෙනවා රජයට ඒක ප්‍රසිද්ධිය දරුන් දෙන්න ඕපන්. අපේ මහා බැංකුවේ මුල් අරමුදලේ අය මොකද කරුවේ? ඒගොල්ලෝ නියඳ වෙටියා. නීතියේ කියවෙනක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, they also serve stand and wait. වරදක් කරනකොට බලාගෙන ඉන්න එකත් ඒකට වක් කියන්න ඕනේ. මෙයා නිකන් බලාගෙන හිටියා. රජයට උපදෙස් දුන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නෙත් නැහැ. අපි දැනගත්තේ රණවි වික්‍රමසිංහ මැතිතුමා ටීවී එකේ ඇවිල්ලා කිව්වා රට බංගලොත්
කියලා. කාලේ අවසන් වෙනකම්.
ඉතින් බබ රජයට කියනවා ජනතාව වෙනුවෙන් ජනමතයක් විමසන්න ඉතාවත් ඉක්මනින්. ඒ ජනමතය තුළින් රටටත් ලෝකයටත් පරිවිඩයක් දෙනවා. අනිත් එක ජාත්‍යන්තර සංවිධාන අපිට කියලා කියනවා. මැතිවරණයක් තියෙනවා නම් අවශ්‍ය ආධාර කරන්න සූදානම්. ඒ වගේම හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කියලා තියෙනවා මැතිවරණයක් තියෙනකොට නිලධාරීන්ට ඕ ටයිම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඕ ටයිම් එක වටාගත්තේ රෑ ගණන් කරන ඉසලු. නමුත් දවල් කාලයට අධ්‍යයනය තියෙනවා නම් කිසිම ඕ ටයිම් එකක් දෙන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම රජයේ සේවක කියලා තියෙනවා අපි නොබෙලි වැඩ කරන්න කියලා. will work free වැඩ කරන්න කියලා. රජයේ සේවකව මඩ පෞද්ගලිකව උදෙරක් කියලා දිනවා. එතකොට අවසාන වශයෙන් දැන් ප්‍රසිද්ධ චීනෙත් එක්කදී අපි කවුරුද දන්නවනේ? දැන් චීනේ කියනවලු ගඩු නියෝජ්‍ය කතානායකයන් තිබුණේ නායකයවන්න බැරි නම් ඒ සම්පත් ටික අපිට සින්නක් කරලා ලියලා දෙන්න. සින්නක් කරලා ලියලා දෙන්න. බන්දබේ ආණ්ඩුව වෙනුවෙන් උත්තරයක් දුන්නොත් හොඳයි. අපිට ලැබෙන තොරතුරු අඩුව වෙබ්සයිට් එකල තියෙන තොරතුරු අඩුව. දැන් ඒක අප්‍රිකාවේ උඩ ජිබුටු කියන රාජ්‍යයේ වරායකට චීනෙන් සල්ලි අරගෙන ගෙවන්න බැරුවද වරාය චීනෙන් සිල්ල උනා. ඒතකොට මම අහනවා දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට එයාපෝට් එක හාබර් එක නෙළුම් පොකුණ කටුඩාගේ එක්ස්ප්‍රෙස් එක මේ ඔක්කොම ලියලා දෙන්නේ නැවද්ද? දෙන්නේ වෙනවා. මොකද IMF මම කලින් කිව්වාගේ IMF එකේ ඩොලර් බිලියන 3ක් හම්බුනාට. 3 බිලියන් ඩොලර්ස්. අපේ අවුරුද්ද වියදම. මේක තේරුම් ගන්න අවුරුද්ද වියදම මේක බරපතල ප්‍රශ්නයක් අවුරුද්ද වියදම 12 බිලියන් ඩොලර්ස් අවුරුද්දකට ඕන. භාගයක් නැගේවන්න භාගයක් කෑමවලට. මේක 2025කින් 25 වෙනකන් තියන අසුරු ඉල්ලපත්තුවා. 2025 වෙනකන්. එතකොට ඔය 3 බිලියන් ඩොලර්ස් අරගෙන මේ අවුරුද්දේ පරි ලබන අවුරුද්දේ ඔබතුමා ධම්ම පිටර මෙතුමා කියනවා ඊළඟ අවුරුද්දේ අපිලු
කාලය අවසන් වෙනව කරුම
කවුරු කවුරු පාලනය කරුවත් මේක අපේ රට හැබැයි මම සභානායකතුමාගේ ඉල්ලීමක් කරනවා මං ආපු ප්‍රශ්නෙට මහා බැංකුව ඉතුකවත් තිබ්බා පාර්ලිමේන්තුවට දැන් දෙන්න මුදල් තත්ත්වයකට ඒයි කළද ස්තුති
බොහොම ඉස්සතේ මැතිතුමනි මීළඟට ගරු බන්දුල ගුණන්ත මැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි ගරු ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සදාන් කරපු කරුණ පිළිබඳ මේ රට බංකොලොත් වීම පිළිබඳ ණය ආපසු ගෙවීම පිළිබඳ තියෙන නීතිමය තත්ත්වය පිළිබඳ මම ඉතාම කෙටියෙන් ඒ කරුණ පමණක් සදාන් කරනවා
කෙටියෙන් කරන ගරු මැතිතුමා
රජයේ නියෝජිතය වශයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මුදල් නීති පනතේ 113 වෙනි වගන්තිය ප්‍රකාරව මහ බැංකුව වෙත පැවරී ඇති රාජ්‍ය ණය කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරයි. ඒ අනුව මුදල් නීති පනතේ 113 වෙනි වගන්තිය අනුව රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාපිත වගකීම් පවරලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ අනුව 1950 අගෝස්තු මාස 28 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කිරීමත් සමගම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පිහිටවන ලදී. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපాయ මාර්ගික ප්‍රමුඛතාවයේ වනුයේ විචක්ෂණශීලී අවධානම් මට්ටමක් පවත්වා ගනිමින් මැදි කාලයේ සිට දිගු කාලීනව අවම පිරිවැයක් යටතේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ පවතින ප්‍රශස්ත ප්‍රමිතීන්ට අනුකූලව රාජ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමයි. මෙහි තියෙනවා මධ්‍යම රජයේ ණය කලඹේ අවධානම් කළමනාකරණය කිරීම සඳහා ණය කලඹේ හැසිරීම පිළිබඳ විශ්ලේෂණය සිදුකොට අදාළ පාර්ශ්වකරුවන්ට නිසි ලෙස සංනිවේදනය කිරීම. මේ කාර්යභාරය මුදල් නීති පනතෙන් මේ ගරු සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට පවරලා තියෙනවා. ඉතින් මේ පැවරු තත්ත්වයේ පිළිබඳ මමත් පිළිගන්නවා. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරලා තියෙන විට මේ පිළිබඳ පාර්ලිමේන්තුවට මහා බැංකුව විසින් කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. එතේ ඉදිරිපත් කළේ නැහැ. ඊට පසුව අවසාර වශයෙන් මේ තත්ත්වය දරුණු වුණාට පස්සේ එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු අලුසබ්‍රි අමාත්‍යතුමා මේ ගරු සභාවට ඇවිල්ලා මේ රටේ පත්වෙලා තියෙන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරලා ඉනිග්විතව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සඳහා කටයුතු කළේ. ඒ තිබෙන තත්ත්වය අලිසබ්‍රි අමාත්‍යතුමා ආණ්ඩුව වෙනුවෙන් රජයට පැහැදිලි කළා. නමුත් මහා බැංකුව මේ තිබෙන වගකීම එලෙසින් ඉෂ්ට කළාද කියන ප්‍රශ්නය මේ ගරු සභාව විමසා බැලිය යුතු වෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.